ප්‍රධාන වැඩ කටයුතු අදද න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනත් පිටුම්පත 2026 දෙවෙනි වර කියවීම 5 වෙනි වෙන්කල දිනය ඔන්ඩබල් ගයන්ත කරුණාතිලක you have 15 minutes.
ගරු කථානායකතුමනි අයවැය දෙවෙනි වර කියවීමේ විවාදයේදී අද දින විපක්ෂයේ වෙනුවෙන් විවාදය ආරම්භ කරන්නට මට අවස්ථාවක් ලැබීම ගැන මම අතිශයින්ම සතුටු වෙනවා. ගරු කථානායකතුමනි වර්තමාන රජයේ දෙවෙනි අයවැය ලේඛනය පුරා පැය 4.5ක් තිස්සේ සවන් දෙද්දී මට සිහිපත් වුණේ අපේ ගම්වල සැණකෙළි පවත්වනකොට දකින්න ලැබෙන මාරක ළිඳේ මෝටරසයිකල් පදින සංදර්ශනය. මාරක ළිඳේ පදින මෝටරසයිකලේ ස්ටාර්ට් කරාම කථානායකතුමනි මුළු සැණකෙළි භූමියටම සද්ද ඇහෙනවා. සෙනඟ උඩට ඇවිත් බලාගෙන ඉන්නවා බයිසිකලේ සද්ද දාගෙන වේගෙන් වටකීපයක් ගිහින් නතර කරනකම්. ඊට පස්සේ මිනිස්සු පහළට එනක මං කියනවා සද්ද දාගෙන ගියාට කැරකිලා තියෙන එක තැනනේ කියලා. මේ අයවැයත් සද්ද දාලා පැය 4.5ක් එක තැනම කැරකිච්ච එකක් හැටියට තමයි අද ජනතාව කතා වෙන්නේ. ගරු කථානායකතුමනි එදා මෙදා තුර පැවති හැම ආණ්ඩුවක්ම අයවැය ලේඛන ඉදිරිපත් කරනවා. වසරකට පස්සේ ආපසු හැරිලා බැලුවහම වැඩි ප්‍රතිශතයක් යෝජනා ක්‍රියාත්මක වී තිබෙනවා. යම් සුළු ප්‍රමාණයක් විතරක් ඉටු නොවී තිබෙන්න පුළුවන්කම තිබුණා. නමුත් කථානායකතුමනි මේ ආණ්ඩුවේ පළවෙනි අයවැයේ සඳහන් යෝජනා බොහොමයක්ම නොකරනු ගණයට තමයි වැටෙන්නේ. 2025 අයවැයෙන් වෙන් කරපු ප්‍රාග්ධන වියදම් වලින් 60%කටත් වඩා වියදම් කරගන්න අපොහොසත් වෙලා තියෙනවා මේ ආණ්ඩුව. 2025 අයවැයට යෝජනා 54ක් ඉදිරිපත් කරා. එයින් යෝජනා 16ක්ම ලබාගෙන තිබෙන ප්‍රගතිය බැලුවොත් 25%ට අඩුයි. ඒකෙන්ම පේනවා කරු කථානායකතුමනි ආණ්ඩුවෙන් නොහැකියාවේ තරම. ගිය අවුරුද්දේ අයවැය ප්‍රගතිය බලනකොට ඉතා පැහැදිලිවම පෙනෙනවා තමුන්නාන්සේලාගේ කතාව දෝලාවෙන් වුණාට ගමන පයින් කොරගහ ගහ තමයි ඇවිත් තියෙන්නේ කියන එක. ගරු කථානායකතුමනි ගියවර අයවැය කතාවේ කියපු සමහර යෝජනා මේ පාරත් අකුරක්වත් වෙනස් නොකර අයවැයට ඇතුළත් කරන්න සිද්ධ වුණා. උදාහරණයක් විදිහට මං කැමති පෙන්නලා දෙන්න. ආයෝජන සඳහා තනි කවුලුවක් නිර්මාණය කරනවා කියලා 2025 අයවැයෙත් කිව්වා, මේ පාර අයවැයෙත් කියනවා. රාජ්‍ය පුජ්‍යලික හවුල්කාරීත්ව පනත ගේනවා කියලා ගිය අයවැයෙත් කියලා මේ අයවැයෙත් ඒ විදිහටම කියනවා. ආයෝජන ආරක්ෂක පනතක් ගේනවා කියලා ගිය අයවැයෙත් කියලා මේ අයවැයෙත් ඒ විදිහටම කියනවා. රේකු පනත ගැනත් ගිය අයවැයෙන් කියලා මේ අයවැයෙත් කියලා තියෙනවා. ඩිජිටල් ආරක්ෂක අධිකාරී පනත ගැන ගිය අයවැයෙත් කියලා මේ අයවැයෙත් ආණ්ඩුවට කියන්න සිද්ධ වුණා. ගරු කථානායකතුමනි මෙහෙම බලනකොට තමුන්නාහසල 159ක් ඔළුගෙඩි තියාගෙන 3/2ක ජනවරමකුත් තියාගෙන මේ එකක්වත් කරගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් බවට පත් වෙලා තිබෙනවා. 2025 යෝජනා නැවත 2026 ඇතුළත් කරා වගේ 2026ටත් ඇතුළත් කරන්න තමුන්නාහසල කටයුතු කරොත් අපි නම් කිසිසේසකින්වත් පුදුමයට පත් වෙන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුවේ කියුන් සහ කෙරුම් ගැන දැන් වෙද්දී අපිටත් ජනතාවටත් හොඳ අවබෝධයක් තිබෙන නිසා. ගරු කථානායකතුමනි ජනාධිපතිතුමා බලයට එන්න පෙරත් බලය ගත්තට පස්සෙත් නිතරම කියපු තේමාපාතයක් තියෙනවා. ඒ තමයි රට ඩිජිටල්කරණය තුළින් අනාගතයට ගෙන යනවා කියන එක. තමුන්නාහසල වර්තමාන සහ අනාගත පරම්පරාවට ඩිජිටල්කරණය සඳහා මේ පාර අයවැයෙන් වෙන් කර තිබෙන්නේ බිලියන 16ක් වුණාට වාහන ගෙන්නන්න බිලියන 12.5ක් වෙන් කරනවා. රටේ අනාගත පරපුරට ඩිජිටල් යුගයට ගමන් කරන්න බිලියන 16යි ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් අපිට මොකටද කියපු අයට බ්‍රෑන්ඩ් නිව් වාහන ගන්න සහ රජයේ අවශ්‍යතාවලට වාහන ගෙන්වීම සඳහා බිලියන 12.5ක් යොදලා තිබෙනවා. වාහනවලට බිලියන 12.5යි ඩිජිටල් කරණයට වෙන් කරලා තියෙන බිලියන 16යි. ගරු කතානායකතුමනි, ඊළඟට මම කියන්න කැමති මේ රජයේ බලයට ගේන සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරපු ප්‍රධාන බලවේග ගණනාවක් අයවැය සකස් කරදී රජයට අමතක වෙච්ච එක ගැන. අපි මතක් කරන කැමති ඉතිහාසයේ කිසි දවසක නැති විදිහට මේ රජයේ බලයට ගේන ගුරුවරු දේශපාලන වශයෙන් සංවිධානය වුණු බව අපිට මතකයි. එදා තමුන්නාසෙලා ගුරුවරු දිනාගන්න ඉදිරිපත් කරපු ප්‍රධානම සටන් පාඨය තමයි ගුරු වැටුප් විෂමතාව ඉවත් කරනවා කියපු එක. ගරු කතානායකතුමනි, අපි එක්සත් ජාතික පක්ෂයේ ඉඳලා තිනවා. අපි සමග ජන බලවේගයේ හැටියට අද ඉන්නවා. අපිට කවදාවත් ගුරුවරු දේශපාලන ආයුධයක් වුණේ නැහැ. මොකද අපි දැනගෙන හිටියා ගුරුවරයා සටන් බිමට කැඳවීමෙන් හානිය වෙන්නේ අපේ දරුවන්ට බව. ගරු කතානායකතුමනි, අපි දැනගන්න කැමති මේ අයවැය විවාදයේදී මේ රජයේ බලයට ගේන ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරපු ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න මේ අයවැයෙන් මොකද්ද කරලා තියෙන වැඩපිළිවෙල කියලා කරුණාකරලා අපිට පැහැදිලි කරන්න කියලා අපි රජයේ වගකීම් වෙත්තන්ගෙන් ඉල්ලා හිටිනවා. කතානායකතුමනි, එදා දේශපාලන වේදිකාවේ කිව්වා ගැහැණු අපි එක මිටට කියලා. අපි හිතුවා මේ අයවැයෙන් විශාල මුදලක් අපේ කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙන් කරයි කියලා. පරිච්ඡේද ගණනාවක් ඒ ගැන කතා කරයි කියලා අපි බලාගෙන හිටියා. මොකද අපේ රටේ ජනගහනයෙන් 52%කට වැඩි ඉන්නේ කාන්තාවෝ නිසා. නමුත් මේ අයවැය තුල අලිගෙන සඳහන් කරපු තරම්වත් කාන්තාවන් ගැන කතා කරන්න ජනාධිපතිතුමාට බැරි වුණා. අපි දැක්කා අලිගේ ප්‍රශ්නෙත් බරපතලයි. හැබැයි අලිගෙන පිටු ගානක් ඡේද ගානක් කතා කරද්දී කාන්තාවෝ ගැන එහෙම කතා කරේ නැහැ. ඒක අපිට පුදුමයට හේතුවක්. ඒ වගේම තමයි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මෙන්න මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 103 පිටුවේ සඳහන් වෙනවා පාසල් දරුවන්ගේ පොත් හා පාසල් උපකරණ වලට පනවලා තියෙන වැද්දැද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න කටයුතු කරනවා කියලා. ලොකු බලාපොරොත්තුවක් ජනතාවට දුන්නා මේ වැට් එක සම්පූර්ණයෙන්ම සීරෝ කරනවා කියලා. නමුත් මේ අයවැයෙන්වත් දෙවෙනි පාරට ඉදිරිපත් කරපු අයවැයෙන්වත් ඒක කරන්න ආණ්ඩුව අපොහසත් වෙලා තිබෙනවා කතානායකතුමනි. අපි පිළිගන්න ඕන මේ වෙන විටත් අපේ රටේ අධ්‍යාපනයේ විශාල විෂමතාවයක් පවතින බව. අද වෙද්දී අධ්‍යාපනයේ තීරණය කරන සාධකයක් බවට මුදල්පත් වෙලා තිබෙනවා කතානායකතුමනි. ගරු කතානායකතුමනි, ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපනයේ බිඳ වැටිච්ච දරුවෝ, ඒ දරුවෝ තුළ ඇතිවෙන අසහනය පන්ති වෛරයක් බවට පත් වෙන ආකාරය හොඳටම දන්න පිරිසක් තමයි අද මේ බලයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ උදවිය. ඒ අසහනයට පත් තරුණ පිරිස තමයි අතීතයේ තමුන්නාන්සේලගේ දේශපාලන ආයුධ බවට පත් වුණේ. එම නිසා මේ රජයට ලොකු යුතුකමක් පැවතුණා. ඡන්දේ කාලේ පොරොන්දු වුණු පරිදි පාසල් උපකරණ සහ පාසල් දරුවන්ගේ පොත්පත්වල වැට් එක ඉවත් කිරීමේ පොරොන්දු ඉෂ්ට කරලා පෙන්නන අයවැය දෙකක් ඉදිරිපත් කළා. තාම බැරි වුණා ඒක කරලා පෙන්නන. ගරු කතානායකතුමනි, එදා වැටුප් විෂමතාව ඉවත් කරනවායි කියලා ගුරුවරු පාරට බැස්සුවේ JVP එක. අධ්‍යාපනයේ දළදේශීය නිෂ්පාදනයෙන් 6%ක් වෙන් කරන්න කියලා පෙළපාලි යන්න ශිෂ්‍යෝ පාරට බස්සන්න මුල් වෙච්ච උදවිය තමයි අද මේ ආණ්ඩුවේ ඉන්නේ. ආචාර්ය මහාචාර්යවරු ගණනාවක් ඇමති ගන්න දන්නවා. අගමැතිනිය ඇතුළු මං හිතනවා ඒ පාගමන් වලට පවා ගිය උදවිය අද ඇමති මණ්ඩලෙත් ඉන්නවා. නමුත් අධ්‍යාපනයට වෙන් කරපු මුදල කොච්චරද කියන එක අපිට කනගාටුයි ප්‍රකාශ කරා. ඒ වගේම පුජ්ජලික කර්ණයට විරුද්ධව සහ විවිධ සතන් පාට හරහා මේ රටේ වැඩිම වෘත්තීය සමිති වැඩවර්ජන සංඛ්‍යාවක් මෙහෙමලා තියෙන්නේ අද මේ පාලනය කරන ජනතා විමුක්ති පෙරමුණ. අද කොහොම ඒ බලවේග පෙනුණත් එදා ඒ හැම බලවේගයක්ම තමුන්නාසයට පෙනුනේ හොඳ මෝහත් ආයුධ හැටියටයි. නමුත් පුදුමයට කරුණකරු කතානායකතුමනි, අද ඒ බලවේග එම ඉල්ලීම ඉල්ලනකොට තමුන්නාන්සලා උත්තර දෙන්න ලෑස්ති වෙන්නේ හැප්පිලා බලමු තියරිය. ඒක තමයි අද අපිට පේන්න තිබෙන්නේ. අනිත් ඇති කරපු සිස්ටම් චේන්ජ් එක තමයි එදා රැකියා විරහිත උපාධිධාරීන් පාරට බස්සන නායකත්වයේ දීපු උදවිය බලයට ඇවිල්ලා අවුරුද්දක් යනකොට අයවැය කතාවෙදිත් කියනවා පාරේ ඉන්නේ නැතුව ගිහින් පාඩම් කරලා විභාග පාස් වෙලා ඉන්න කියලා. මේවා ඒ ජනතාව බලාපොරොත්තු වෙච්ච උත්තරද කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. ගරු කථානායකතුමනි, ඉතිහාසයේ මේ තරම් අකෘතඥ ආණ්ඩුවක් අපි දැකලා තිබුණේ නැහැ. මේ තරම් ඉක්මනට නැගපු ඉනිමකට පයින් ගහන හැටි අපි දැකලා තිබුණේ නැහැ. අද බලයට පත් කරන්න දරදී ඇත පොදුවියට සලකන හැටි ගැන අපිට කනගාටු. කථානායකතුමනි, රැකියාව විරහිත උපාධිධාරීන්ටත්, වැඩ වර්ජනවල නිරත වෙලා හිටපු වැඩබිමේ ජනතාවටත්, වෘත්තීය සමිතිවලටත්, එදා ගැලවුම් කරුවන් ලෙස පෙනී හිටපු උදවිය තමයි දැන් හැප්පිලා බලමු තීරිය අනුගමනය කරන්නේ. ගරු කථානායකතුමනි, අද අපි ආණ්ඩුවේ හිටියත්, විපක්ෂයේ හිටියත්, රටේ කොහේ හිටියත්, අපි ඔක්කොම නිදහසේ හුස්ම ගන්නේ අපේ විරෝධාර රණවිරුවෝ නිසයි කියන එක අපිට නම් අමතක කරන්න බෑ. නමුත් මේ පාර අයවැය ඉදිරිපත් කරද්දී මේ රණවිරුවන් අමතක වීම ගැනත් අපි කනගාටු වෙනවා. අඩු තරමින් IMF එකටත් එහා ගිහිල්ලා බදු ආදායමක් අරගෙන එහෙම ඉන්න වෙලාවකවත් රණවිරුවන්ට මාපිය කැපකර ක්‍රමයට කලින් දෙන සොච්චන් 750 වෙනුවට තව කීයක් හරි වැඩි කරලා දෙන්නවත් සාධාරණ දීමනාවක් ලබා දෙයි කියලාවත් රණවිරුවන්ගේ පවුල්වල උදවිය බලාපොරොත්තු තියාගෙන හිටිය අයවැය දිහා. නමුත් මේ අයවැයෙන් ඒ බලාපොරොත්තු ඔක්කොම සුන් කරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු කථානායකතුමනි, මේ පාර අයවැය සකස් කරද්දී අංශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම අමතක කරලා තිබෙනවා. රටට කිසිම බරක් නැතුව රටේ තේ නිෂ්පාදනයෙන් විශාල ප්‍රමාණයකට දායකත්වයේ සපයන ලක්ෂ සංඛ්‍යාත කුඩා තේවතු හිමියන් අපේ රටේ ඉන්නවා. කුඩා තේවතු හිමියන් සම්පූර්ණයෙන්ම අයවැයේදී අමතක වෙලා, කුරුදු ගොවීන් අමතක කළා, රබර් වගාකරුවන් අමතක කරලා මේ අයවැය හදලා තිබේ. මේ පිරිස් අමතක කරලා අපි කොහොමද නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන්නේ කියලා මම අහන්න කැමතියි ආණ්ඩුවේ. කථානායකතුමනි, පසුගිය වසරේ දත්ත දිහා බැලුවාම පේන දෙයක් තමයි ආනායන වියදම් වලින් 51%ක් ආහාර පාන වලටයි අපි වියදම් කරලා තිබෙන්නේ. හාලුයි පොළුයි ලුණුයි මේ සේරම පිටරටින් ගේන්න පෞගේ කාලේ කටයුතු කරා. රටක් සංවර්ධන මාවත යනවා නම් ආනායන වලින් වැඩි ප්‍රතිශතයක් වෙන් වෙන්න ඕන. පරිභෝජන භාණ්ඩ ආනායනය කරන්න නෙමෙයි කථානායකතුමනි, නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්න අවශ්‍ය උපකරණ ගෙන්වීමටයි කියලා අපි කල්පනා කළ යුතුව තිබෙනවා. ගරු කථානායකතුමනි, බලයට එන්න ඉස්සෙල්ලා ජනාධිපතිතුමා කිව්වා වගේ රජයක් ඕන නැහැ ඔය දේවල් කරන්න. පිටකොටුවේ තොග මුදලාලි කෙනෙකුටවත් ඔය වැඩේ කරන්න පුළුවන් කියලා එතුමාම කිව්වා. කථානායකතුමනි, මේ අයවැය සකස් කරලා තියෙන්නේ ආර්ථික සංවර්ධනයට වඩා ආර්ථිකේ නඩත්තු කිරීමේ ඉලක්ක සපුරා ගැනීමටයි. ඒක අයවැය දිහා සම්පූර්ණයෙන් බලනකොට හොඳට පැහැදිලිව පේනවා.
Honorable Member, you have another 2 minutes.
Sturi. ගරු කථානායකතුමනි, IMF උපදෙස් වලටත් එහා ගිහිල්ලා ජනතාවගෙන් බදු ගහලා තියෙන මේ ආණ්ඩුව අපේ විපක්ෂ නායකතුමා ගණන් හිලව් එක්ක පෙරේද පෙන්නලා දුන්නා. IMF ඉලක්කයට වඩා කොච්චර ප්‍රමාණයක් ජනතාවගේ බොටුව මිරිකලා බදු අරන් තියෙනවද කියන එක. වැට් බද්දයි සමාජ ආරක්ෂණ බද්දයි ඇතුළු බදු දැල මේ අයවැයෙන් ප්‍රසාරණය කරලා තියෙනවා. මේ හේතුවෙන් දවසකට රුපියල් 100,000 වෙනදාමක් හරි සේවාවක් හරි සපේන කෙනෙකුට අලුතින් වැට් බද්ද සහ සමාජ ආරක්ෂණ බද්දට අහුවෙනවා. පවතින බදු බරට අමතරව සාමාන්‍ය මිනිස්සුන්ට බරපටවපු බද්දක් හැටියට ඒක දැන් ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා. අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් කොරෝනා වසංගතයෙන් පස්සේ විශාල බිඳ වැටීමකට පත් වුණා. ඒ අයට ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා. සමහරුන්ගේ දේපල වෙන්දේසි කරා. ඒ ව්‍යාපාරවලට යලි නැගී සිටින්න මේ බදු සීමාව බාධාවක් වගේම වැට් බදු සියල්ල ගෙවන්නේ පාරිභෝගිකයෝ බව අපි අමතක කරන්න අරකයි. ගරු කථානායකතුමනි, මේ බදු ප්‍රසාරණය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට විතරක් නෙමෙයි තවත් බොහෝ පිරිසකට බලපාන. මම කැමති එක උදාහරණයක් කියන්න. ජාත්‍යන්තර පාසල්වලට දරුවන් යවන දෙමව්පියන්ටත් 20.5% අමතර බද්දක් මේකෙන් පස්සේ පැනවෙන. තව ගොඩක් අය ගැන කියන්න පුළුවන්, වෙලාව මදි. ඒ වගේම තමුන්නාන්සේලාගේ මැතිවරණ ප්‍රකාශන 194 වෙනි පිටුවේ සඳහන් කාරණා කීපයක් ගැන මම කිව යුතුව තිබෙනවා. ඒකේ කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර ඒ මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විතරණයක්ද සමග සම්මත කරනු ඇත කියලා. ඒකෙම පොරොන්දු වෙනවා විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත් කරන හැටි ගැන නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දෙනවා කියලා තමයි ජනවරමක් ගත්තේ.
Honorable member, your time is over.
මම තව එක විනාඩියක් ඔබතුමාගෙන් ඉල්ලනවා. ඉතින් අපි ඒව ගැන අහන්න කැමතියි. නමුත් දෙවෙනි අයවැය ඉදිරිපත් කළත් ඒ කිසිවක් ගැන සඳහන් වෙලත් නැහැ, කිසිම මුදලක් වෙන් කරලත් නැහැ. ඒවා කඩවුණු පොරොන්දු බවට පත් වෙන්නද යන්නේ කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්න කැමති මේ රජයේ බලයට එන්න පෙර ජනතාවට කිව්ව වසරක් ඇතුළත පළාත් සභා ඡන්දේ තියෙනවා කියලා. එදා අපේ මහලේකම්තුමා ජනාධිපතිතුමා ඒවැ ඉදිරිපත් කරනකොට ඇහුවා පළාත් සභා ඡන්දේ ගැන. එතුමා කියනවා මෙන්න මෙහෙම. අපි ලෑස්ති ඡන්දේ පවත්වන්න මේ අයවැයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කළා තියෙනවා කියලා. ඡන්දේ පවත්වන්නේ කවද්ද කියලා මට තීරණය කරන්න බෑ. ඡන්දේ පවත්වන්නේ කවදාද කියලා තීරණය කරන්නේ මේ පාර්ලිමේන්තුව. තමුන්නාන්සලා මට ඒකට නීතියක් හදලා දෙන්න කියලා එතුමා කියනවා. මම ඉල්ලනවා ඔබතුමාගෙන් එක විනාඩිය, තව විනාඩියක් මම ඉවර කරන්න.
විනාඩි දෙකයි.
ලයිස්තු හැමදාම හදන මට ඉතින් අද පොඩ්ඩක් විනාඩියක් ගතතර අසාධාරණයක්
ඔබතුමාට ගන්න පුළුවන්. ඔබතුමාට ගන්න පුළුවන්. ඔබතුමානේ
මිනිත්තුකින් මම ඉවර කරන්න. කතානායකතුමනි මේ අපි ඔබතුමාගෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙන සමස්ත විපක්ෂයේ සෙසු නායකයොත් එක්කත් කතා කරලා ඉක්මනින් කමිටුවක් පත් කරන අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් තමුන්නාසල වසරකින් පළාත් සභාව තියනවා කියපු පොරොන්දු ඉෂ්ට කරන්න අපි කඩිනමින් අපේ සහය සම්පූර්ණයෙන් දෙන්නම්. පැවතිච්ච ක්‍රමයෙන් හරි ඡන්දේ තියලා ජනතාවට අවස්ථාවක් දෙමු පළාත් සභාව ස්ථාපනය කරන්න. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්නේ මෙන්න මේ ටික. මහ පොළොව ශිෂ්‍යත්වය ගැන බොහෝ දෙනෙක් කතා කරා දෙපැත්තේ. මම ඒ ගැන අවංකව සතුටු වෙනවා. මහ පොළොව ශිෂ්‍යත්ව ක්‍රමයේ ඇතිකරේ කොයි ආණ්ඩුවෙන්ද කොයි වගේ කෙනෙක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. කවුරු ආණ්ඩුවක් කරත් ඒකේ වටිනකම වටහා ගැනීම ගැන අපි සතුටු වෙනවා. මහපොළ පටන් ගත්තේ මගේ ගමේ මියාගම විජිත මහා විද්‍යාලය. සංවත්සරයේ තිබ්බේ 100 වෙනි එක තිබ්බේ මා නියෝජනය කරන එල්පීටී ආනන්ද විද්‍යාලය. ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා බොහොම කීර්තිමත් දේශපාලනඥයෙක්, ශිෂ්‍යත්වයේ වටිනකම දන්න උගත්කමේ වටිනකම දැනගත් කෙනෙක්. ඒ නිසා ඒ ගැනත් අපි සතුටු වෙන බව ප්‍රකාශ කරමින් මට අමතර විනාඩි දෙක තුනක් ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.